SBS ரேடியோ
SBS சிங்கல வேடஸ்டான சந்துதா அங்கஹருவாதா ப்ரஹஸ்பதிந்தா சக சிகுராதா பெரவரு 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
මත්ද්‍රව්‍ය නිසා වැරදිකරුවන් වෙලා මරණීය දඬනේ නියමෙච්ච අය ඉන්නවා හිරේ. ඒ මරණීය දඬනේ නියමෙච්ච අය හිරගෙදර ඉඳලා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන රටේ මත්ද්‍රව්‍ය බෙදනවා. ඒ මරණීය දඬනේ නියමෙච්ච අය මරණීය දඬනේ දීම සඳහා අසංකල යුත්තේ ජනාධිපතිවරයා. මම අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා මත්ද්‍රව්‍ය නිසා මරණීය දඬනේට නියම වී ඒ එසේ මරණීය දඬනේ නියම වීමෙන් පසුවත් පුළුල් ලෙස මහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මරණීය දඬනේ නියමෙච්චවන්ට මරණීය දඬනේ දීමට මම මගේ අස්සන යොදනවායි කියන එක මම කියන්න ඕන.
දැන් මේ වෙනකොට අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වශයෙන් කතාබහට ලක් වෙන කාරණාවක් පිළිබඳව අපි කතාබහ කරන්නට සූදානම්. ඔබ දන්නවා වසර 40කටත් මද කාලයකට පස්සේ ශ්‍රී ලංකාවේ නැවත වතාවක් මරණීය දඬනය ක්‍රියාත්මක කිරීමේ යෝජනාවලියක් ඇති වෙලා තියෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් විශේෂිත ප්‍රකාශයකුත් කළා. මේකට ප්‍රමුඛතම හේතුව බවට පත් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මද්‍රව්‍ය ජාවාරම දැඩි ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ සම්බන්ධව නීති මේ ක්‍රියාමාර්ග අරගෙන සිරදඬුවම් නියම වුණු මත්කුඩු ව්‍යාපාරිකයින් සිරගේ සිටම නැවත වතාවක් මෙවැනි වූ ව්‍යාපාරවල නියලීම කියන කාරණාව තමයි මෙහිදී ප්‍රමුඛතම කාරණාව විදිහට හුවා දැක්වේ. කෙසේ හෝ දැන් මේ සම්බන්ධව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අවධානයත් යොමු වෙලා තියෙන්නේ. අපි දන්නවා දැන් මේ සතිය වෙනකොට යුරෝපා සංගමිනුත් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා. මේ මරණීය දඬනය ක්‍රියාත්මක කරන්න එපාය කියන ඉල්ලීම ජනාධිපතිවරයාගෙන් සිදු කරනු ලැබුවා. ඊට පස්සේ අපිට දැනගන්නට ලැබුණ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයත් මේ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කළ මේක ක්‍රියාත්මක කරන්න එපාය කියන ඉල්ලීම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලලා තිබුණා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගිනුත් මේ සම්බන්ධව ඉල්ලීමක් කරලා තිබුණා. එහි සභාපතිනිය දීපිකා උඩගම මහත්මිය ජනාධිපතිවරයාට විශේෂිත ලිපියක් යොමු කරමින් මානව හිමිකම් පැත්තෙන් මේ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් ගෙන දෙන කාරණාවක් සහ එය ක්‍රියාත්මක නොකළ යුතු කාරණාවක් බවට කරුණු හුවා දක්වමින් දැන් අපි එතුමිය සම්බන්ධ කරගෙන සිටින අපේ වැඩසටහනට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් කාර්යාලයේ වත්මන් සභාපතිනිය දීපිකා උඩගම මහත්මිය. ආයුබෝවන් දීපිකා, ඔබතුමිය බොහොම ආදරයෙන් අපි SBS සිංහල වැඩසටහනට පිළිගන්නවා.
ආයුබෝවන්.
මම ඔබතුමියගෙන් මුලින්ම දැනගන්නට කැමති ඕනෑම වරදක් කරපු පුද්ගලයෙකුට ඒ වරදට දඬුවමක් විදිහට, වරදට හිලව්වක් විදිහට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම කියන කාරණාව අපි කොහොමද විග්‍රහ කරගන්නේ මානව හිමිකම් පැත්තෙන්? කොයිතරම් සාධාරණද මේ ක්‍රියාවලිය කියන කරුණ?
බොහෝ අවස්ථාවලදී අපි ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වුණු අපරාධ දිහා බලනකොට සමාජයක ජීවත් වන පුද්ගලයෝ හැටියට අපිට හිතවල ඇතිවන වේදනාවත් එක්කම ඇතිවන එක මම හිතන්නේ හැඟීමක් තමයි මේ පරිගැනීම චේතනාව. මේ පුද්ගලයා වෙනත් පුද්ගලයෙකුට කරපු ඒ අපරාධය සහ මේ පුද්ගලයා ඒ පුද්ගලයාට ඇති කරපු ඒ වේදනාව වගේ වේදනාවක් ඒ පුද්ගලයාටත් ලබා දිය යුතුයි කියන ඒ චේතනාව මම හිතන්නේ ඒක බොහොම ස්වභාවික දෙයක්, මානව හැඟීමක්. නමුත් අපි මෙතන කතා කරන්නේ අපිට පෞද්ගලිකවම ඇතිවන හැඟීම් නෙවෙයි. අපි මෙතන කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විසින් මොන විදිහ ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කළ යුතුයිද කියන එක. රටේ තියෙන අපරාධ මැඩලන්ඩ අද දවසේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක අතිශයින්ම අවශ්‍ය සාධකයක් තමයි ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කරන එක. එතකොට මානව හිමිකම් පැත්තෙන් මරණ දඬුවම දිහා බැලුවොතින් ඒක මානව හිමිකම් බොහොමයක් උල්ලංඝනය වන දඬුවමක් හැටියටයි අපි අද සලකන්නේ. මූලික කරුණ තමයි එය ආපසු හැරවිය නොහැකි දඬුවමක්. දැන් අපි දන්නවා ඉතාමත්ම දියුණු යුක්ති පසඳලීමේ ක්‍රමයන් තියෙන රටවල් වල පවා පුද්ගලයන් වරදකරුවන් කරලා අධිකරණයක් මගින් ඔවුන් මේ වගේ දඬුවම් වලට ලක් කරපු අවස්ථාවලදී පසු කාලෙකදී නොයෙකුත් විදිහේ සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා මේ පුද්ගලයා නෙවෙයි වෙනත් කෙනෙක් කරේ කියන එක. දැන් ඔය හේතුවම නිසා රටවල් කිහිපයක මරණ දඬුවම අත්හිටෙව්වා එංගලන්තේ, මහා බ්‍රිතාන්‍ය ඇතුළුව. ඉතින් දැන් මෙතන කියන්නේ මනුෂ්‍යයා කියන පුද්ගලයා කොයිතරම් ඉතාමත්ම ඉහළ මට්ටමට වර්ධන වුණු පුද්ගලෙක් වුණත් අපි අතින් වැරදි වෙනවා. එතකොට ගරු විනිශ්චකරුවෙකුට, ඒ වගේම නඩු පවරන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට, පොලිස් නිලධාරීන්ට අපි හැමෝම අතින් වැරදි සිදුවෙන්න පුළුවන්. ඒතර මේ දඬුවම එක අන්තයකට ගිහිල්ලා තියෙන එක, අපසු හරවන්න බැරි දඬුවම. තොර අද දවසේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දණ්ඩනය කියන එකේ මොකක්ද අදහස් කරන්නේ? ඔව් ඒ පුද්ගලයාට යම්කිසි විදිහක විඳීමක් සිදු කරනවා සිදුවේ යුතුයි තමයි. නමුත් පුනරුත්ථාපනය තමයි මූලිකම හේතුව. අපේ ආගම් ධර්මවලත් කියලා දෙන්නේ මං හිතන්නේ මූලික වශයෙන් ඒකයි පුනරුත්ථාපනය. මේ පුද්ගලයා දැන් සමාජ විරෝධී පුද්ගලෙක් වෙලා හමාරයි යම් යම් හේතුන් නිසා. කොහොමද මේ පුද්ගලයා අපි පුනරුත්ථාපනය කරන නැවත වරක් සමාජගත කරන්න කියන එක. එතකොට මානව හිමිකම් පැත්තෙන් බලනකොට ජීවිතය අහිමි කිරීම ඒ වගේම මෙය වද හිංසාවක් ක්‍රූර සහ මානුෂික දඬුවමක් හැටියට පිළිගන්නේ. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ඔබින්නේ නැති.
ඔව් දැන් අපි මේකේ ප්‍රායෝගික පැත්ත පිළිබඳව සලකා බැලුවොතෙන් දීපිකා දැන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට මේ ආකාරයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක වුණ ඉතින් ඒ පාඩමකට අරගෙන අපරාධ අඩුවේ අනිත් අය ඒට බිය වේ කියලා. දැන් ප්‍රායෝගික පැත්ත පිළිබඳව සලකා බැලුවොතින් ඔබට මොකද කියන්න පුළුවන්ගෙන මේක සාර්ථක ක්‍රියාදාමයක් වේවිද?
දැන් මේ පැත්තෙන් බලනකොට අපි දන්නවා මේ ලෝකේ පුරාම කරලා තියෙන නොයෙකුත් පරිේශන කටයුතු දිහා බලපුවාම කිසිම රටක මරණ දඬුවම නිසා අපරාධ අඩුවීමක් අපිට දකින්න නැහැ. ඉතාමත්ම ප්‍රබල ප්‍රචණ්ඩත්වයේ තියෙන රටවල් වල අපිට දකින්න පුළුවන්. එහෙම නැත්නම් දූෂණ තියෙන රටවල් වල මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා. එයින් ඒක සමනය වීමක් අපි දකින්නේ නැහැ. මෙතෙන්දී ප්‍රායෝගික තලයෙන් බැලුවත් මරණ දඬුවම ක්‍රියාත්මක වීමේදී අපරාධ අඩු කරගන්න පුළුවන් කියන සාධකයක් නැතුව ඇයි අපි සමාජයක් හැටියට පුද්ගලයෝ මේ විදිහට මරන්නේ? මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ රාජ්‍ය විසින් පුද්ගලෙක්ගේ ජීවිතය අහිමි කිරීමක්. ඒකට අපි ඔක්කොම බද්දයි.
ඔව් දැන් දීපිකා අපි දැන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන මේ අධිකරණයේ මගින් ලබා දෙන දඬුවම් පිළිබඳව කතා බහ කළ තින් අපි දන්නවා 1976 වසරෙන් පස්සේ ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජීවිතාන්ත සිර දඬුවම ලැබෙන්නේ. මරණ දඬුවම ලැබෙන ලේඛනයකුත් දැන් මේ වෙනකොට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා යෝජනා වෙලා තියෙනවා. දැන් මේ සියලුම පුද්ගලයන් ඔබ කලින් සඳහන් කරපු ආකාරයට අධිකරණයේ ක්‍රියාමාර්ගයක් තුළින් දඬුවම් ලැබලා සිරගත කරලා ඔවුන්ට පුනරුත්ථාපනය කටයුතු සිද්ධ වෙනවා. නමුත් ඒ මරණ දඬුවම නියම වුණු පුද්ගලයා පවා නැවතත් එම ක්‍රියාව සිදු කරමින් සමාජ අනර්ථය සඳහා තවදුරටත් කටයුතු කරනවා නම් එතකොට සමාජයේ පැත්තෙන් යම් කිසි වූ තර්කණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මරණීය දඬුවම නියමලාට පස්සෙත් මේ මිනිස්සයා සමාජයේ අයහපත් පැත්තට අරගෙන යාම සඳහා තවදුරටත් ක්‍රියා කරනවා නම් එතකොට සමාජයටත් අයිතියක් තියෙනවා. සමාජයේ පැත්තෙන් ගත්තාම මානව හිමිකම් තමන්ගේ මානව හිමිකම් කැඩෙනවා. ඒ නිසා ඇත්තටම මේ සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියලා සමාජීය වශයෙන්ුත් විශාල බලයක් එනවා මේ සඳහා මේ ක්‍රියාත්මක කරන්න කියලා. දැන් ඔබතුමියට මොකද මේ දෙපැත්ත පිළිබඳව කියන්න තියෙන්නේ?
ඔව් මම විතරක් නෙවෙයි කොමිෂන් සභාවක් හැටියට අපි මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිනවා. දැන් මෙවැනි අවස්ථාවකදී අපිට පෙනෙන්න තියෙන අත් වශයෙන්ම බන්ධනාගාරය තුල තියෙන පුනරුත්ථාපන කටයුතු පිළිබඳ විශාල ප්‍රශ්න සහගත තත්ත්වයක් තියෙන්නේ. දැන් මේ පුද්ගලෝ පුනරුත්ථාපනයට යොමු වෙලා ඉන්නවා නම් වෙනත් විදිහේ ජීවන රටාවකට හුරු කරනවා නම් මේ පුද්ගලයන් මේ විදිහට මේ ටෙලිෆෝන් එහෙම තියාගන්න බෑ අද මේ බන්ධනාගාරය තුල. එතකොට කොහොමද මේ පුද්ගලන්ට තාක්ෂණයට භාවිතා කරන්න අවකාශ ලැබෙන්නේ? එතකොට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න බන්ධනාගාරය තුල. එතකොට ඒ වගේම මෙතන යම් නිලධාරීනුත් සම්බන්ධයි කියන එක මං හිතන්නේ ප්‍රකට කරුණක්. නැත්නම් මේ පුද්ගලයාට මේ විදිහට නිදහසේ මේ වගේ කටයුතු වල යෙදෙන්න පුළුවන්ද කියන ඔය ප්‍රශ්නය එනවා. ඉතින් මෙතන අපිට දකින්න තියෙන අත්ත වශයෙන්ම බන්ධනාගාර ක්‍රමය පිළිබඳ තියෙන විශාල ප්‍රශ්න. ඒකට ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙන බන්ධනාගාර ක්‍රමයක් නම් කියන්නේ පුනරුත්ථාපනයත් එක්කම යන දඬුවම් ක්‍රම තියෙන පද්ධතියක් නම් මෙවැනි දේට තියෙන අවකාශය තාමත්ම අඩුයි. තව දෙයක් අපි කියනවා මානව හිමිකම් කොමිෂන් සභාව හැටියට යුක්තිය පසඳලීමේ පද්ධතිය දිහා ගත්තහම බොහෝ රටවල් වල ඇත්ත වශයෙන්ම යුක්තිය පසඳලීමේ පද්ධතිය 100%ක්ම සර්ව සම්පූර්ණයි කියලා කියන්න හරි අපහසුයි. අර මම අර කිව්ව විදිහට මානවයා කියන පුද්ගලයා සර්ව සම්පූර්ණ නැහැ. අපි අතින් වැරදි සිදු වෙනවා. එතකොට අපිට කියන්න බෑ මේ මරණ දඬුවමට උනත් ලක්වෙච්ච මේ හැම පුද්ගලෙක්ම සාධාරණ නඩු විභාගයක් ලැබුණාද අපිට ඒක කියන්න හරිම අපහසුයි. ඒ වගේම තව එක දෙයක් තව ප්‍රධාන සාධකයක් තියෙනවා. මෙවැනි මේ ජාවාරමට සම්බන්ධ වුණු මොන ස්තරවල පුද්ගලයන්ද මේවට මේ වගේ අත්අඩංගුවට අරගෙන දඬුවම් පමුණුවන්නේ? ඇත්ත වශයෙන්ම මේ පිටිපස සිටිනවා නම් දේශපාලන සම්බන්ධතා මේ ජාවාරම පිටිපස තියෙනවා නම් වෙනත් ආකාරයෙන් නිල වශයෙන් කටයුතු කරන ආයතනවල නොයෙකුත් පුද්ගලයන්ගේ සම්බන්ධතා ඒ පුද්ගලයන් පිළිබඳ එතකොට ඒගොල්ලොන්ගේ දඬුවම කුමක්ද? හැමතිස්සෙම අපි දකින්නේ මරණ දඬුවම ක්‍රියාත්මක වන රටවල්වල ඒක සිදු වෙන්නේ බොහොම ඒක තෝරා බේරගෙන. It happens very selectively. එතකොට යම් කිසි සමාජ ස්තරයක පුද්ගලයන් තමයි මරණ දඬුවමට ලක් වෙන. හොඳම උදාහරණය ඇමරිකා එක්සත් ජනපදය. දැන් ඕනම විදිහ අපි දත්ත අරගෙන බැලුවොතින් එහෙ බොහොමයක් දුරට මරණ දඬුවමට ලක්වන්නේ එක සමාජ ස්තරයක ආර්ථික සමාජීය ස්තරයක පුද්ගලයන්. ඉතින් දැන් එකම විදිහේ වරදකට දඬුවම් පමුණවනවා නම් එහෙමනම් ඒ වැරදි කරන හැමෝටම එකම දඬුවම පැනවෙන්න ඕන. ඉතින් එක පුද්ගලයෙක්ගේ ජීවිතය අහිමි වෙනවා මේ පිළිබඳව කටයුතු කරන වෙනත් පුද්ගලයෝ නිදැල්ලේ ඉන්න පුළුවන්. මේවා ඉතාමත්ම ප්‍රබල ප්‍රශ්න. ඉතින් අපි යෝජනා කරන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක නැවත වරක් ක්‍රියාත්මක කරනවට වැඩිය මේ වගේ සමාජයට ඉතාමත්ම අහිතකර බලපෑමක් තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම වගේ අපරාධවලට හේතු පාදක වුණු කරුණු සොයලා බලලා කොහොමද නැත්තටම නැති කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් අවමයක්වත් අපිට කරගන්න පුළුවන් නම් මොන වගේ ප්‍රතිපත්ති මාලාවක් අවශ්‍ය වෙන්නේ කියලා එක සොයලා බලන්න. මේ වගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න විතින් විත ලංකාවේ ඉල්ලීම් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක අවස්ථාවක් තමයි අර සේයා දැරිවියගේ ඉතාමත්ම අමානුෂික ඝාතනයේ අවස්ථාවේදීත් සමාජය ජනතාව ඉල්ලා හිටියා මරණ දඬුවම නැවත වරක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක මං හිතන්නේ බොහොම ස්වභාවික දෙයක්. ඒ තියෙන කෝපය, ඒ තරහ මරණ දඬුවම ක්‍රියාත්මක කරාම අපි සතුටු වෙනවා යම් තරමක් දුරට අපිට ආරක්ෂාව ලැබෙනවායි කියලා. නමුත් ප්‍රායෝගික මට්ටමින් දීර්ඝකාලීනව ඒ ආරක්ෂාව ලැබෙන්නේ නැත්තම් අපි දීර්ඝකාලීන වශයෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නැත්තම් නැවත වරක් අපි හිටපු තත්වයට තමයි පත් වෙන්නේ. We are back to square one. දැන් පුනරුත්ථාපන කටයුතු හොඳින් කෙරෙන්න විශාල ක්‍රියාමාර්ගයක් ගන්න වෙයි. ඉතින් මේවා ගොඩක් කල් යන දේවල්. ඉතින් අපිට එතෙන්දී ඉවසිලිමත් බවක් නැහැ. දැන් ශ්‍රී ලංකාවෙත් ඉන්න අපරාධ විද්‍යාව හදාරන විද්වතුන් මේ ලොංගෙත් අදහස් අරගෙන බන්ධනාගාර ක්‍රම පිළිබඳ මේ විශේෂඥ දැනුමක් තියෙන පුද්ගලයන්ගෙත් සියල්ලන්ගේම අදහස් දැනගෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලන්ඩ මං හිතන්නේ ජාත්‍යන්තර වශයෙන් තියෙනවා නොයෙකුත් ක්‍රමවේදයන්. මොකද මේවා ජාලගත වෙලා තියෙනවා. ඒතකොට රට ඇතුළේ විතරක් මේ සිදුවන දෙයින් මේක වළක්වන්න බෑ. ඒ ජාත්‍යන්තර ජාල ගැනත් බලන්න ඕන. මේ මෑතකදී මං හිතන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් විශාල සංඛ්‍යාවක් වෙලා තියෙනවා. ඒක හොඳ දෙයක්. නමුත් ජනතාව භීතියට පත් වෙලා ඉන්නවා මේ මත්ද්‍රව්‍ය දැන් ලංකාවේ ගොඩක් එන්නෙන්නම වැඩි කියලා. ඉතින් අපි දන්නේ නැහැ එන්නෙන්නම වැඩිද එහෙම නැත්නම් වැටලීම් වැඩියෙන් කරන නිසාද අපිට මේක දකින්න තියෙන කෙනෙක්. කොහොම හරි ජනතාවට අනාරක්ෂිත බවක් තියෙන බව ඇත්ත. නමුත් මානව හිමිකම් කොමිෂන් ස්වභාවයේ ස්ථාවරය වෙන්නේ මරණ දඬුවම කිහිප දෙනෙකුට විරුද්ධව ක්‍රියාත්මක කරලා මේක සමනය කරගන්න බැරි බව.
මම ඇත්තටම කැමතියි එතනදී දීපිකා මේ දැන් ඔබ ජනාධිපතිවරයාට යොමු කරපු ලිපියේ ඔබ මේ විශේෂිත කරුණු සහ ඉල්ලීම් වශයෙන් යම් කිසි දේවල් යෝජනා කරලා තියෙනවද කියලා දැනගන්න. එහේ අන්තර්ගත කරුණු පිළිබඳවත් දැනගන්න.
ඔව් මේ ලිපිය අත් වශයෙන්ම අපි ලියන්නේ මේ මෑතකදී කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයක් පිළිබඳව. ඒක ප්‍රතිචාර වශයෙන් නමුත් 2016 දී ජනවාරි 1 වෙනිදා අපි එතුමාට ගරු ජනාධිපතිතුමාට අපි යොමු කරා නිර්දේශයක් මරණ දඬුවම රටේ අහෝසි කළ යුතුයි කියන එක. මොකද අද දවසේ මරණ දඬුවම නීති පොතේ තියෙනවා. නමුත් මරණ දඬුවට ලක් වූ 1000කට වැඩිය ඉන්නවා අපේ බන්ධනාගාරවල මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැහැ 1976 ඉඳලා. ඉතින් ශිෂ්ට සම්පන්න සමාජයක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදී මාවතක් කරා යන සමාජයක් විදිහට මේක මේ රටට සුදුසු නැහැ කියලා සවිස්තරාත්මකව අපි එතුමාට ඒ නිර්දේශ ඉදිරිපත් කරා. අපි එතෙන්ද කිව්වේ ශ්‍රී ලංකාවේ නීති පොතෙන් මරණ දඬුවම නැති කරන්න අහෝසි කරන්න ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ස්වෛරී රාජ්‍යයක් හැටියට තමන්ගේ කැමැත්තෙන් මානව හිමිකම් සම්මුති රාශිය ස්ථීර කරලා පිළි අරගෙන තියෙනවා. ඒ අතුරින් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය බොහොම මේ අපිට කවුරුත් දන්නා බොහොම වැදගත් ජාත්‍යන්තර සම්මුතියක්. ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් මේවා ජාත්‍යන්තර සම්මුති නේද, මොකක්ද අපේ රටට තියෙන වැදගත්කම. මේවා පිළිගන්නේ අපේ රාජ්‍ය ස්වෛරී රාජ්‍ය, කවුරුත් බල කරලා නෙවෙයි. එතකොට අපිට හුදකලා වෙලා ලෝකේ ජීවත් වෙන්න බෑ. කිසිම රටකට අද දවසේ හුදකලාව ජීවත් වෙන්න බෑ. එතකොට අපි මේ අපි විසින්ම පිළිගන්න මේ ජාත්‍යන්තර මිනුම් දඬු ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට ගරු කරන එක අතිශයෙන්ම වැදගත්. දැන් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ එතන පෙන්නුම් කරනවා මරණ දඬුවම. නමුත් මරණ දඬුම ඉතාමත්ම සීමිත ආකාරයට ක්‍රියාත්මක කළ යුතුයි කියලා තමයි පෙන්නුම් කරන්නේ. නමුත් අද දවසේ තියෙන ජාත්‍යන්තර වශයෙන් තියෙන ප්‍රවණතාවය බැලුවොත් රටවල් බහුතරයක් අද දවසේ එක්කෝ මරණ දඬුවම අහෝසි කරලා තියෙනවා, එහෙම නැත්නම් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් ලංකාවත් ඉන්නේ ඒ තත්ත්වේ. මෙතන අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා. 2016 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම, එහෙම නැත්නම් මොරටෝරියම් ඔන් එක්සිකියුෂන් කියන ඒ යෝජනාවකට පක්ෂව ඡන්දය දුන්නා වසර ගණනාවකට පස්සේ. මොකද 2012 ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිටියා හෝ විරුද්ධව පාවිච්චි කළ දෙකෙන් එකක්. දැන් 2016 ඒ ඡන්දය පක්ෂව භාවිතා කරේ ඒ යෝජනාවට යම් කිසි විදිහක මතයක් මේ රටේ තියෙන නිසා. ඉතින් මේව හැම දෙයක්ම සැලකිල්ලට ගන්න ඕන මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී.
ඔව්, දැන් අපි සලකලා බැලුවොතින් ආපහු මේක මතභේදයට ලක්වන තැන් පිළිබඳව කල්පනා කරද්දී, දැන් අපි දන්නවා යුරෝපා සංගමය යම් කිසි වූ තීරුබදු සහනයක් ලබා දුන්නා ශ්‍රී ලංකාවට තවදුරටත් මේ මරණීය දඬනය ක්‍රියාත්මක කරන්නේ නැහැ, මානව හිමිකම් ආරක්ෂා කරනවා කියන කොන්දේසි පිට. ලංකාවට විතරක් නෙමෙයි බොහෝ රටවල්වලට මේ ආකාරයෙන් මේ දියුණුවයි සම්මත රටවල්වලින් ඒ සංවිධානවලින් මේ ආකාරයෙන් කොන්දේසි ඉදිරිපත් කරනවා මේවා තවදුරටත් සුරක්ෂා කිරීම සඳහා මේ මානව හිමිකම්. නමුත් අපි දැන් ඇමරිකාව වගේ දියුණු රටකට මෙවැනි බලපෑමක් කාගෙන්වත් නැහැ. යම් කිසි කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඇමරිකාවට තමන්ට අවශ්‍ය මරණීය දඬනය ක්‍රියාත්මක කළ ඒ නීතිය යුක්තිය පසිඳලනවා. නමුත් අපි වගේ රටවල් වලට ඒක බලහත්කාරයෙන් ඒ ක්‍රියාත්මක නොකරන්නට අවස්ථාව සලසලා දීලා තියෙනවා අන්තර්ජාතිකව පනවන යම් යම් කොන්දේසි නිසා කියලා. ඔබට මොකද්ද කියන්න පුළුවන් මේ සම්බන්ධයෙන් මේ පරස්පර තත්වයේ පිළිබඳව?
ඔව්, ඇත්ත වශයෙන්ම හොඳ ප්‍රශ්නයක්. නිරන්තරයෙන්ම මම හිතන්නේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ අහන්න ලැබෙන ප්‍රශ්නයක්. ඒක ඇත්ත. මොකද රට තුල තියෙන යුක්ති ක්‍රියාදාමයේ දිහා බැලුවත් ප්‍රබල පුද්ගලයන්ට පුළුවන් ගැලවෙන්න යුක්තියෙන්. ප්‍රබල දේශපාලන ශක්තිය තියෙන, ආර්ථික ශක්තිය තියෙන පුද්ගලයන්ට කණ්ඩායම්වලට ගැලවෙන්න පුළුවන්. ඕක රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ තියෙන විශාලතම ප්‍රශ්නය. නීති ආධිපත්‍යයට තියෙන විශාලම ප්‍රශ්න. ඕක ජාත්‍යන්තර තලයේදීත් අපි මේ විදිහට දකිනවා. දැන් ඇමරික එක්සත් ජනපදයේ වැනි ප්‍රබල රටවල් වලට මේ වගේ බලපෑමක් එන්නේ නැහැ කියලා අපි හිතන්නේ ඒගොල්ලන්ට ඒක හොඳක් කියන එක. නමුත් අපි බලන්න ඕන ජනතාවගේ පැත්තේ. අපි බලන්න ඕනේ රටේ ජනතාවට ඔවුන්ගේ අමානව හිමිකම් ආරක්ෂා කරගන්න ඒ නිසා ලැබිය යුතු ආරක්ෂාව ලැබෙනවද කියන එක. ඇත්ත වශයෙන්ම එතෙන්දී ජනතාව අසරණ වෙනවා. මොකද ජාත්‍යන්තර මට්ටමින් ඒ රටවලට බලපෑම් කිරීමේ හැකියාව අඩු නිසා. ඉතින් දැන් අපි දැක්කා ගුවන්තනාමෝබේ ඒ හිරකන්ද ඌර තුල සිදුවන දේවල්. අපි ඒ වගේම දැක්ක ඉරාකේ අබු ගරෙබ් ඒ බන්ධනාගාරය තුල සිදුණු දේවල්, ඒ ඇමරිකාවේ හමුදාවල් එහි මේ එය පාලනය කරනකොට. ඉතින් මෙතෙන්දී බලපෑම් කිරීමේ හැකියාව නැති වුණත් අද සදාචාරාත්මක මට්ටමින් විශාල වශයෙන් ජාත්‍යන්තර වශයෙන් බලපෑමක් තියෙනවා. ඒක අපිට නැහැයි කියන්න බෑ. මොකද රටක් අවමානයට ලක් වෙනකොට ලෝකයේ ජනතාව ඉදිරියේ රටවල් අතර රාජතාන්ත්‍රික මට්ටමින් තියෙන සම්බන්ධතා විතරක් නෙවෙයි අද වැදගත් වෙන්නේ. සිවිල් සමාජය මොනවද ඒ රටවල් ගැන කියන්නේ? මේ රටවල් පිළිබඳ තියනවද දැඩි ගෞරවයක්? මේ රටවල් වල ප්‍රතිපත්ති පිළිබඳ තියනවද බ්ලොක් විශාල පිළිගැනීමක් කියන එක හරිත්ම වැදගත් වෙනවා. ඉතින් අපි හිතුවට මේ රටවල් වලට ඒ වගේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියලා මේවා බලපානවා. දැන් අපි දන්නවා ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඒ ජනාධිපතිතුමාගේ දෙවන ධූරයේ අවසන් කාලයේදී ඔහු ඇත්ත වශයෙන්ම මේ කොන් වෙලා හිටියේ මුළු ජාත්‍යන්තර ප්‍රජාවෙම. ඒක ඔබට මතක ඇති ඉරාකේ එක ජන මාධ්‍ය වේදිකක් සපත්තුකින් දමල ගැහුවා ඒ ජනාධිපතිතුමාට. ඒතරම් පිළිකුලකට ලක් වෙලා තිබුණේ මොකද මේ වගේ නොයෙකුත් විශේෂම ලෝකෙ වටේ අරගෙන යන ජාත්‍යන්තර ප්‍රතිපත්තීන් පිළිබඳ. ඉතින් ඒ වගේම රට තුල සිදුවන දේ දැන් අපි දන්නවා. අද බැලුවොත් යුක්තිය පැසලීමේ ක්‍රියාමාර්ගය දිහා ඇමරිකාවේ මං හිතන්නේ ඇමරිකාව තුල විශාල විරෝධතා පැන නැගිලා තියෙනවා. පොලිසිය කොහොමද ඒ කළු ජාතිකයන්ට සලකන්නේ? ඔවුන් ඒ නඩු ක්‍රියාමාර්ගයක බැස්සහම ඔවුන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳ රට තුලින්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔවුන්ට හැබැයි අර ජාත්‍යන්තර මට්ටමින් ලැබිය යුතු ඒ අනුබලය ලැබෙන්නේ නැහැ. නමුත් මම අර කලින් කිව්ව විදිහට ජාත්‍යන්තර සිවිල් සමාජයෙන් දැඩි විරෝධතා පැන නැගිනවා. ඉතින් මේවා මේ කළු සුදු විදිහට මේ ප්‍රශ්න සරල විදිහට අපිට විග්‍රහ කරන්න බැ. ඕනම රාජ්‍ය නායකයෙක් බලන්නේ තමන්ට රටේ පිළිගැනීමක් තියෙන්න ඕන, ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තියෙන්න ඕන කියන එක.
ඔව්, දැන් අපි මේ සාකච්ඡා කරමින් තියෙන මේ වෙනකොට ශ්‍රී ලංකාවේ විශාල කතාබහකට ලක් වෙලා තියෙන මරණීය දඬුවම් යළිත් බලාත්මක කිරීමේ මේ ක්‍රියාමාර්ගය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වර්තමාන සභාපතිනිය දීපිකා උඩගම මහත්මිය සමගින් මම දැන් ඔබතුමීගෙන් මේ අවසන් වශයෙන් දැනගන්න කැමති, දැන් අපි උපකල්පනය කියෙදුනොතින් එහෙම මේ තියෙන විශාල සමාජ මතයේ හේතුවෙන් එසේත් නොමෙතනම් දේශපාලනික වශයෙන් අරගන්නව තීන්දු తీරණ හේතුවෙන් මේක යම්කිසි ආකාරයකට ක්‍රියාත්මක කරන්නට තීරණයක් ආවොතින් මානව හිමිකම් කොමිෂන් සභාවට එතනින් එහාට මැදිහත් විය හැකි ආකාරයක් තියෙනවද?
අපිට ඉතින් අපේ මව්පණ්ඩිත යටතේ අපිට බලතල ලබා දීලා තියෙන්නේ නිර්දේශ ඉදිරිපත් කරන්න විතරයි. අපිට විධාන කරන්න බෑ, අපිට අධිකරණමය බලයක් නැහැ. උපරිම දේ තමයි අපි දැන් කරලා තියෙන්නේ. ඉතින් දැන් මෙතන මේ අපරාධ නිවාරණ හෝ මැදලීමේ ප්‍රතිපත්ති සම්පාදනයේදී මානව හිමිකම් කොමිෂන් සභාවට විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් එයට තමයි අපි සැදී පැහැදී ඉන්නේ. මොකද ඒ අපේ නීතිය මගින් ලබා දීලා තියෙන බලතල අපිට ඉක්මවා යන්න බෑ.
ඔය යම්කිසි මේ ආකාරයෙන් යම්කිසි මරණීය දඬුවමකට ලක්වුණු චූදිතයෙකුට තමන්ගේ මේ මානව හිමිකම් සම්බන්ධයෙන් කොයි වගේ ක්‍රියාමාර්ගද අරගන්න පුළුවන් ශ්‍රී ලාංකීය මේ නීති පද්ධතිය යටතේ?
ඕනම පුද්ගලයෙකුට පුළුවන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රතිමක් ඉදිරිපත් කරන්න, ඒ වගේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියට එන්නත් පුළුවන්. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය මේ පුද්ගලයා ගරු අධිකරණයකින් විසින් දඬුවම් ලැබපු පුද්ගලයෙක්. එහෙමනම් දැන් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ නඩුවක් ඉදිරිපත් කරනවා නම්, නිමිත්තක් ඉදිරිපත් කරනවා නම් මරණ දඬුවම මගින් මගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. ඒක නිසා මේ දඬුවම බොහොම කෲර සහ අමානුෂික දඬුවමක් කියන එක ලංකාවේ තියෙන නීති පද්ධතිය අනුව ඒක කරන්න බෑ. මොකද අපේ දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යකතේ කිසිම ව්‍යවස්ථාවක් ප්‍රශ්න කරන්න බෑ පාර්ලිමේන්තුව මගින් පැනෙවුවට පස්සේ. ඉතින් දැන් මේ දඬුවම් නියම කරලා තියන්නේ පනවපු නීති යටතේ. එතකොට ඒවා දැන් තවදුරටත් ප්‍රශ්න කරන්න බෑ. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපිට ලැබුණොත්, දැන් මානව හිමිකම් කොමිෂන් සභාවත් යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. එහි මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය සාධනීය විදිහට සකසාගත හැක්කේ කෙසේද කියන එක අපි එතෙන්දී ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම රට වටා මං හිතන්නේ ඉතාමත්ම විශාල ඉල්ලුමක් තියෙනවා නීති අධිකරණ විමර්ශනයට ලක් කළ යුතු බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත යුතුයි කියන එක. ඉතින් අද දවසේ ප්‍රතිපත්තිමය තීරණ මතින් පමණයි මං හිතන්නේ මේ තත්ත්වය අපිට පුළුවන් වෙන්නේ විසඳ ගන්න. මරණ දඬුවම අහෝසි කරන්න තීරණය කරෝතින් විධායක මට්ටමෙන් එනම් පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කරලා ව්‍යවස්ථා දායක විසින් එතෙන්දී තීරණය කරන්න ඕන අපි මරණ දඬුවම අහෝසි කරනවද නැද්ද කියන එක. ඉතින් එහෙම නැත්තම් එමනම් ඉතින් දැනට තියෙන තත්ත්වය තමයි. ඉතින් ඒ කියන්නේ මරණ දඬුවම නියම කරනවා නීති ප්‍රකාරව ගරු අධිකරණය විසින්. නමුත් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් ක්‍රියාත්මක කරන රටවල් වල පවා විධායක සමාව දීමේ බලය තියෙනවා. ඉතින් දැනට මම හිතන්නේ ඒ දේ තමයි කරන්න පුළුවන්. ඉතින් අපි ඒකයි මානව හිමිකම් කොමිෂන් සභාව හැටියට මේ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ එතන වෙනසක් තියෙනවා නම් හොඳයි කියන එක මේ අවස්ථාවේදී පමණක් නෙවෙයි, අපි 2016 දීත් ඉල්ලීම ඉදිරිපත් කරලා තියෙනවා මේ මරණ දඬුවම අහෝසි කරන්න කියන ඉල්ලීම.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වත්මන් සභාපතිනිය දීපිකා උඩගම මහත්මියට SBS සිංහල වැඩසටහන සමගින් සම්බන්ධ වෙලා ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමිය මේ වෙනකොට විශාල වශයෙන් අවධානයට ලක් වෙලා තියෙන මරණ දඬුවම නැවත වතාවක් ක්‍රියාත්මක කිරීමේ බලාත්මක කිරීමේ ඒ යෝජනාව සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමත් යම් කිසි වූ නිර්දේශ ඇතුළත් ලිපියක් යොමු කළ තිබුණු ජනාධිපතිතුමන්ට එහි විස්තරත් මානව හිමිකම් පාර්ශවයෙන් මෙය නැවත වතාවක් ශ්‍රී ලංකාව තුළ බලාත්මක වීමේ ඇතිවිය හැකි සමාජීය ප්‍රශ්න සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව ඇතිවන ඒ ගැටලුකාරී වාතාවරණ සහ ඒ අංශ පිළිබඳව අපව දැනුවත් කරන්නට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව දීපිකා උඩගම ඔබට බොහොම ස්තුතියි.
බොහොම
ස්තුතියි. සුබ දවසක්.
SBS සිංහල වෙබ් අඩවිය කාලීන තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහ සම්බන්ධ වීමටත් පිවිසෙන්න sps.com.au/sinhalese web අඩවියට.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.